හොඳයි සාදු කියන්න. කැමති පහසු ඉරියව්ව ඇති කරගන්න. හේ භාග්‍යවත් වූ තිරෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වත්නි, අපි උදේ කාලයේහි සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව යම් අදහසක් මතු කරමින් ඒ පිළිබඳව කතා බහක යෙදෙමිනුයි අපි හිතේ. ආධ්‍යාත්මයේ බාහිරය කියලා අපට දෙපැත්තක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික වශයෙන්ුත් බාහිර හැටියටත් හමුවන්නේ කුමක්ද කොතනද කියන කාරණාවයි අපි අවසානයේට කතා කළේ. අපි නිදසුණක් හැටියට ගත්තා කේසාලූමානකා දන්තා තචෝ. මේ ආදී වශයෙන් දැන් සිහි කර කර බැලුවත්, අසුභාසාර දුගඳ පිළිකුල් බවට බැලුවත්, සිතේම හටගත්ත සලකුණක් තමයි කෙස් හැටියට, ලොම් හැටියට, නිය හැටියට, දත් හැටියට, හම හැටියට, මස හැටියට, නහර හැටියට, ඇට කටු හැටියට බලන්නේ. බාහිරව යමක් ගත්තත් රෝසමලක්, කරලියමලක්, පිච්චමලක්, දාස් මලක්, රෝසමලක්, සත්වයේ පුද්ගලයේ කෙනෙක් පිළිබඳව සැලකුවත් ආධ්‍යාත්මිකයි කියලා බෙදාගත්තත්, බාහිරයි කියලා බෙදුවත්, වෙන් කළත්, හටගන්න ධර්මතාවය එකක්මයි. ආධ්‍යාත්මික යමක් සිහි කරනකොට පෙනෙන්නේ හිතේම හටගත්ත දේ. බාහිර යමක් සිහි කරනවා, සිහි වුණා කියන තැනක් තියෙන්නේ හිතේම හටගත්ත දේ. ආධ්‍යාත්මිකයි බාහිරයි කියපු දෙපළෙම තියෙන්නේ සිතේම උපන් ධර්මතාවයක් හඳුනගන්නකොට. එතකොට මේ එකම තැන උපන් ධර්මතාවයට එකම තැන එකම සිතේම උපන් ධර්මතාවයක් හමු වෙන්නේ. ඒත් ඒ සිතේම උපදින ධර්මතාවයනට විවිධ නම් පනවලා තියෙනවා. මේ කෙස්, මේ ලොම්ය, මේ නියය, මේ දත්ය කියනකොට, මේ අරලිය මලක්, මේ රෝස මලක්, මේ නෙළුම් මලක්, මේ පිච්ච මලක් කියනකොට නම වෙනස් වුණාට එතන පවතින ධර්මතාවයේ එකක්මයි. සිතේම හටගත් සිතුවිලිමයි. ඔන්න අපට අර ධර්මයේ හොඳට අහලා පුරුදු කෙනාට තේරෙනවා, එහෙනම් ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා ගත්තත්, සම්මතේ මොන නමින් ගත්තත්, මේ ඔක්කොම පැනවීම කරන්නේ මේ නාමයකට නේද? ලෝකයක් හැදෙන්නේ, ලෝකයක් නැවෙන්නේ මෙහෙම නේද, මෙතන නේද? අන්න ලෝකයේ පිළිබඳව සැබෑ අවබෝධය ලැබෙන්න ගන්නවා. මෙවන් ලෝකයකට නේද, සංඛාර ලෝක, හිතෙන්ම හදාගත්ත ලෝකයක් නේද අපි පරිහරණය කරන්නේ. මෙබඳු ලෝකයක නේද අපි ඇලෙන්නේ ගැටෙන්නේ. අන්න ලෝකයේ පිළිබඳව සැබෑ අවබෝධය ලබන්න පුළුවන් ලැබෙන්න පටන් ගන්නවා මේ විදිහින් විමර්ශනය කරනකොට. හැබැයි එතන මතක තියාගන්න ඕන අපි අර චිත්තවිසුද්ධියට කියපු කරුණු ටික හොඳින් පිළිහිටවාගෙන සති නිමිත්තෙහි යම් පමණකට හෝ හිත පිළිහිටවාගත් කෙනෙකුටයි මේක හුඟක් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ, අනිත් අයට බැරුව නෙමෙයි. මේක විශේෂයෙන් දකින්න සමාධිමත් හිතකින් ඕන, සමාධිය ඕන එකයි. දැන් ඒක තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න අපි මේ කියන දේ. අපි කියන වචනයෙන් වටිනාකමක් නැහැ. මේ කියන්නේ කොතනද, කියන්නේ මොකක්ද කියන ධර්මතාවය තම තමන් ආධ්‍යාත්මයේ තුලින් දකින්න බලන්න. තමාය කියන අරමුණක් සීකලත්, බාහිරය කියන අරමුණක් සීකලත්, තමා පිළිබඳව දැනගැනීමක් ඇති වුණත්, බාහිරය පිළිබඳව දැනගැනීමක් ඇති වුණත්, ඒ සියල්ලම සිදුවෙන්නේ මූලය එක තැනක් නේද? සිතේම උපදින ධර්මතාවයකට නේද මේ පැනවීම කරන්නේ? සම්මතයේ උපදින්නේ, සම්මතයේ හටගන්නේ මෙතනින් නේද? අජ්ජත් බහිද්දාවා ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදාගත්තත් ඒ බෙදෙන තැන හටගන්න ධර්මතාවය එකම ධර්මතාවයක් නේද? සිතේම හටගන්න සිතුවිලි වලට නේද මේ ආධ්‍යාත්මික රූප පිළිබඳව, බාහිර රූප පිළිබඳව, ආධ්‍යාත්මික කය පිළිබඳව, බාහිර කය පිළිබඳව හැඟීම් දැනීම් දැනගැනීම් ඇති වෙන්නේ? අන්නර අහපු ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවයට එළඹෙනවා මේ කොටසදී. දිට්ඨි විසුද්ධිය කියලා කිව්වේ එකයි, මේ කොටස වඩනකොට දිට්ඨි විසුද්ධිය ලැබෙන්න ඕනේ කියලා. දෘෂ්ටිය ඍජු වෙනවා. ඇත්ත නේද අපි ලෝකයට බැඳිලා තියෙන්නේ කොතනින්ද? අපිට ලෝකයක් මැවිලා තියෙන්නේ කොතනින්ද? ඒ මායාව කොහේද? ලෝකය කියන්නේ මායාවක් නේද? ඉතින් හදාගත්ත දෙයක් නේද? ඒ ධර්මතාවය හොඳට එළිපිටම පේනවා තමන්ට. බලන්න 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 සිතේම හටගන්න ධර්මතාවයක් නේද මේ තියෙන්නේ? සිතේම හටගන්න ධර්මතාවයලට නේද ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා පනවන්නේ? සම්මතයේ ගොඩනගෙන හැටි පේනවා. එහෙනම් ඔන්න අපට ඒ කොටසේදී අපේ දැනුම මෙබඳු තරමකින් ආරම්භ වෙලා ඒ දැනුම, ඒ නුවණ බොහෝ අතට වැදෙනවා. ඊළඟට තියෙන්නේ සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදේ වය ධම්මානුපස්සී. කංකා විතරණ සැක දුරු වෙන තැන එතන. එතකොට දැන් අපි මේ කොටසේදී හඳුනගන්නේ මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා මොන තැනක මොන විදිහක පැනෙව්වත් පැනවීම කරන්නේ මේ හිතේම උපදින ධර්මතාවයකට නේද? රූපයක් හමු වෙච්ච තැනක නෙවෙයි නේද රූප පිළිබඳව කල්පනාව විතර්කයේ ගොඩ නැගිලා තියෙන්නේ? මේ රූපය මෙහෙමයි, මේ රූපය මෙහෙමයි කියලා හිතපු තැන, මේ රූපේ ලස්සනයි, මේ රූපේ නම් අවලස්සනයි කියලා රූපේ අල්ලගන්න, රූපේ උපාදාන කරගන්න ගිය තැන රූපයක් හමු නොවුණු තැනක නේද රූප සංයෝජනය. රූප තණ්හාව, රූප උපාදානය හටගන්නේ. එහෙනම් මෙවන් ධර්මතාවයක් කොහොමද සිද්ධ වෙන්නේ? මොකක්ද මේ තුල ඇති යථාර්ථය? යෙදෙන ධර්මයෝ මොනවද? අන්න පච්චය පරිග්‍රහ ඥානයට ඉඩ ලැබෙන්නේ සමුදය ධම්මානුපස්සීවය. ඇතිවීම අනුව බලනවා, නැතිවීම අනුව බලනවා. ඇතිවීම නැතිවීම අනුව බලනවා. සමුදේවය ධම්මානුපස්සී. කයෙහි ඇතිවීම බලනවා, කයෙහි නැතිවීම අනුව බලනවා. ඇතිවීමත් නැතිවීමත් අනුව බලනවා. එතකොට එතනදී අපට අර ඊයේ දවස පුරා අපි කතා කළ ධර්මය තව තවත් සාක්ෂි සහිතව සනාථ කරන්න පුළුවන් ධර්මතාවය ගොඩ නැගෙන්නේ මෙතනදී. අපි ඊයෙන් කතා කළා එහෙත් රූපයත් ගැටෙනකොට චක්කු විඥානය උපදිනවා. චක්කු විඥානය එහෙත් රූපයත් නිසා චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය නිසා වේදනා සංඥා චේතනා විඳින හඳුනන කල්පනා කරන බව ඇති වෙනවායි. නාම රූප පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං කියලා නැවත නැවතත් සතර පැවැත්ම ගැනත් අපි කතා කළා. මෙන්න මෙතනදී අපිට යම් වැටහීමක් ලැබපු කෙනෙකු හැටියට ආධ්‍යාත්මය කියන්නේ බාහිරය කියන්නේ මොකක්ද, එතන තියෙන මිත්‍යාව බොරුව මොකක්ද කියලා හඳුනාගත්ත කෙනාට ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා තැන බෙදාගත්තට අපි පවතින ධර්මතාවයේ යථාර්ථය මේ සිතේම උපදින සිතුවිලි වලට නේද මේ නම් පැනවීම ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදීම කරලා තියෙන්නේ කියලා හඳුනාගත්ත කෙනාට දැන් ඕන මේ හටගන්න ධර්මයෝ කෙසේද හටගන්නේ? සත්පුද්ගලාත්ම කියන ද්‍රව්‍ය කාරණා හැටියට, ලෝකයක් හැටියට මැවෙන හමු වෙන මේ ලෝකය හටගන්න තැන ඒ පවතින යථාර්ථයේ ධර්මතාවය මොකක්ද? කොහොමද හටගන්නේ, කොහොමද නැති වෙන්නේ කියන ප්‍රත්‍ය පිළිබඳව විමසන භාවනාව ඒ කොටසදී තියෙන්නේ. සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් ය වේදනා සංඥා චේතනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් ය විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් ය කියලා මෙයත් අහලා ඇති. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් කබලින්කාහාරයෙන් කනබුන ආහාරයෙන් මේ කය පවතින්නේ. මිනිස් කය ගත්තොත් මව් කුසක සුක්‍රසෝනිත චිත්ත මේක් වීමට අපි කියනවා කලලයක් කියලා. ඒ හටගත්ත පුංචි කලලය තමයි ටිකෙන් ටික වැඩෙන්නේ. පටමං කලලා හෝති, කලලා හෝති අබ්බුදං, අබ්බුදං ජායතේ පේසී, පේසි නිබ්බත්තතේ ගනෝ, ගනා පසාකා ජායන්ති, කේසා ලෝමා නඛාපිච. ඒ පුංචි කලලය අබ්බුද කියන අවස්ථාවකට පරිවර්තනය වෙනවා. අබ්බුද කියන අවස්ථාව පෙන පිඩක් වගේ, අබ්බුද කියන අවස්ථාව පේසි කියන අවස්ථාවකට පත් වෙනවා. පේස කියන අවස්ථාවෙන් පසුව ඝන කියන අවස්ථාවකට එනවා. යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං කිකිලි විත්තරයක හැඩරුව ගන්නවයි කියලා උගන්වනවා. සති පහකට අනතුරුව හිස අත්පා හට ගන්න තැන්වල පුංචි සලකුණු මතුවෙනවයි කියලා උගන්වනවා. එසේ වැඩෙන කය කෙස් ලොම් නියදත් සම්මස්නහර ආදී වශයෙන් දෙතිස් පුනුප දක්වා වැඩෙන ආකාරය ධර්මයේ අපට උගන්වනවා. කර්මයෙන් හටගත් දෙය එතනින් එහාට පෝෂණය වෙන්නේ මව්ගෙන් ලැබෙන ආහාරයෙන්, එකිනෙක වල හරහා ලැබෙන ආහාරයෙනුයි. ඒ කලලයේ ටිකෙන් ටික වැඩෙන්නේ. එතකොට ප්‍රතිසන්දිය ලද මොහොතෙන් අනතුරුව ආහාරජ රූපයෙන් මව්ගෙන් ලැබෙන ආහාරයෙන් තමයි ටිකෙන් ටික වැඩෙන්නේ. මෙලවට බිහිවීමෙන් අනතුරුව කිරි ටිකෙන්, කැඳ ටිකෙන්, වතුර ටිකකින්, කනබොන රළු ආහාර දක්වා කවමින් පොවමින් තමයි මේ කය පෝෂණය වෙන්නේ. එනිසා රූපේ ආහාර ප්‍රත්‍යයෙන් මිනිස් කය විතරක් නෙමෙයි. අපි ගත්තොත් වෘක්ෂ ලතාවක්, ගහක් වැලක්, ඒක බීජය තුල තියෙන ශක්තියෙන් පැලවෙනවා. බීජය තුල තියෙන ශක්තිය පැල කරන්න විතරයි, පවත්වන්න බෑ. පවත්වන්න නම් ස්වභාව ධර්මයේ පිහිට වෙන්න ඕන. අන ස්වභාවයෙන්ම මේ වටපිටාවේ තියෙන ජලය, වාතය, මහ පොළොව ඇසුරු කරගෙන ඒ බීජයේ ඒ පුංචි පැලේ වැඩෙන්නේ. පොළොවෙන් ආහාර උරාගෙනයි, වතුරෙන් සුළඟින් ආහාර උරාගෙනයි ගහක් වැඩෙන්නේ. එතකොට සජීවී දේ විතරක් නෙමෙයි අජීවී රූපයක් ආහාර ප්‍රත්‍යය. ආහාරය නානාවිධ වෙන්න පුළුවන්. අපි කන ආහාරයට වඩා වෙනස් වෙන්න පුළුවන් ගහක් ගන්න ආහාරය. නමුත් ඒ ධර්මතාවයට ගැළපෙන ආහාරය. හැම රූපයක්ම ආහාරයක්කින් යැපෙනවා. මහ පොළොවත් වැඩෙන එකක්, මහ පොළොවත් නැසෙන එකක්. ගල් පරවතත් වැඩෙනවා, ගල් පරවතත් පිරිනවනවා, දිරනවා. ඒ හැම එකම තියෙනවා හටගන්න බව. හේතු ප්‍රත්‍ය ආධාර කරගෙන හටගන්න බවක් තියෙනවා. අන්න ආහාරය කියන්නේ යම් රූපයක් පවත්වන්නට හේතු වෙන කාරණාවට. දැන් මිනිස් කය ගත්තොත් කන බොන ආහාර ආදීන් තමයි මේ රූපේ පවතින්නේ. ස්වභාව ධර්මයේ තුල තියෙන යම් රූපයක් ගත්තත් එයද ආහාරයමයි සත්‍ය කරගන්නේ පැවැත්මට. සමස්ත රූපේ ගත්තාම එතකොට ආහාර ප්‍රත්‍ය. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ ඒකයි. වේදනා සංඥා චේතනා ස්පර්ශ ප්‍රත්‍ය. ආයතනේ ආධ්‍යාත්මික ආයතනේ බාහිර ආයතනේ ගැටිලා විඥානයක් ඉපදිලා මේ තුන්දෙනාගේ එකතුව නොවි ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් විඥානයත් කියන තුන්දෙනාගේ එකතු වෙනුයි ස්පර්ශය. ඒ තුන්දෙනාගේ එකතුවෙන් තොරව වේදනාවක් සංඥාවක් සංඛාරයක් පහළ වෙන්නේ නැහැ. එනසා යම් විටක සිතේ සිතුවිල්ලක් උපදිනවා නම් විඳින බවක්, හඳුනන සංඥාවක්, කල්පනා කරන විතර්කයක් ඇති වෙනවා නම් ඒ ඒකාන්තයෙන් ඒ ස්පර්ශපත්තියම. සිතක් නැතුව සිතුවිලි උපදින්න බෑ. එනිසා ස්පර්ශන සාමයි නාම රූප දෙකෙන් තොරව විඥානයක් හටගන්නේ නෑ. නාම රූපච්ඡය විඥාන. නාම රූපච්ඡය විඥාන. එතකොට ප්‍රත්‍ය තියෙනවා රූපේ ආහාර ප්‍රත්‍යයෙන්, වේදනා සංඥා චේතනා ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන්. කය ආහාර ප්‍රත්‍යයෙන්, වේදනා සංඥා චේතනා සිතුවිලි ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥානය නාම රූප ප්‍රත්‍යයෙන්. ආහාර නිරෝධයෙන් රූප නිරෝධයි, ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා චේතනා නිරුද්ධයි, නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධයි. ආහාරයේ නිසා රූපේ පවතින, ආහාරය නැති වුනොත් රූපේ පවතින්නේ නැහැ. දැන් මේ කයට ආහාර පාන දවස් දෙකක් තුනක් නැතුව ගිය මේ කය පවතින්නේ නැහැ, පවත් ගන්න බැහැ. ආහාර නැති වෙච්ච තැන ඇද වැටෙනවා. ආහාරයේ තියෙනකන් තමයි කය පවතින්නේ. ආහාරය නිසා රූපේ පවතින, ආහාර නැති වුනොත් රූපේ නොපවතින. සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියන තැන අපි මතු පිටින් ගත්තොත් වේදනා සංඥා චේතනා විදින හඳුනන කල්පනා කරන බවක් නැත්නම් ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනා සංඥා චේතනා නැහැ. එහෙත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි වේදනා සංඥා චේතනා. අපි ජීවිතයේ තෙලුත්තරයක් දැල්ලත් ඇති කල්ලි ආලෝකේ. තෙලුත්තරයක් දැල්ලත් නැතුව ආලෝකයක් පවතින්නේ නැහැ. එනිසා ඇහත් රූපයන් චක්කු විඥානයත් ඇති කල්ලිහි තමයි ඒ ස්පර්ශය, ඇති කල්ලිහි තමයි සිතුවිලි. ස්පර්ශය නැත්තම් සිතුවිලිද නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා, ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. සමුදේ ධම්මාන් පස්සේ වය ධම්මාන්. යම් තාක් නාම රූප හට ගනේද, නාම රූප ප්‍රත්‍ය, ඒ කියන්නේ ඇහත් රූපයන් ගැටිලා විඥාණයෙන් ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා පහළ වෙලා ඒ සංඥාවට රූපයයි කියලා කල්පනා කරනවාද යම් තාක්, ඒ තාක් නාම රූප ප්‍රත්‍යයෙන් නැවත නැවත විඥාන හට ගන්නවා. සමුදේ ධම්මානපත් යම් කලක එහෙත් රූපයත් ගැටිලා චක්කු විඥානෙ ඉපදෙලා චක්කු සම්පස්යෙන් වේදනා සංඥා පහළ වේද, ඒ සිතේ හටගත් ධර්මියෝ සිතත් එක්කම ඉපද නිරුද්ධ වෙන බව දකිනින් නාමය හා රූපයේ දෙකේ වෙනස වෙන්වෙන් කරගනීද, නාම රූපෙක් නොකරයිද, විඥානයට පිහිටක් නොලබයි, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි, නාම රූප ඇති කල්හි විඥානයේ නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි. අපි ස්කන්ධ පහ පිළිබඳව සාමාන්‍ය දැනුමක් ලැබුවොත් මේවා විස්තර ඇතුව කල් ඇතුව අහගන්න ඕන ධර්ම. මෙතනට එන්න කලින් සතිපට්ඨානයට එන්නේ ශ්‍රුතවතාරේ ශ්‍රාවකයා අහලා දැනගත්ත කෙනා දකින්නයි එන්නේ. ජානතෝ කියන කොටස සම්පූර්ණ කරලා දකින්න එන කෙනාටයි සතිපට්ඨාන දේශනාව, හැමෝටම නෙමෙයි. මේ කියන ධර්ම කොටස් පිළිබඳව අහලා දැනුමක් තියෙන්න ඕන පෙර. එතකොට සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී, සමුදේ වය ධම්මානුපස්සී, මෙන්න මෙතන තියෙනවා ටිකක් ගැඹුරට කල්පනා කරන්න ඕන ධර්ම කාරණාව. කුමක්ද? අපි චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං. ඇවැත්නි, කුමක්ද දුක්ඛාරි සත්‍ය? අපිට පුළුවන් කියන්න, දන්නවා අපි, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා. මෙන්න මේ ටික තමයි දුක කියන්නේ. දුක්ඛාරි සත්‍ය. ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධයේ දුකයි. දුක්ඛ සමුදය ආරිය සත්‍ය. කතමං චාසෝ දුක්ඛ සමුදයං ආරිය සත්‍යං. යායං තන්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාපි නන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ පුනර්භවයේ ඇති කරන තුන්නාකාර තෘෂ්ණාව සමුදය කොට දේශනා කළා. ඛතමං චාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ ඉදං උච්චති. මේ නිරෝධ ආරිය සත්‍යයි. ඒ තණ්හාවගේ වෙන්වීමක්, අත්හැරීමක්, නොයලීමක්, මිදීමක් වේද මේ නිරෝධය. කතමං චාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං. මොකක්ද දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න දැන් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව ඔය තරමේ දැනුමක්, නුවණක්, අවබෝධයක් තියෙන. හොඳයි, අපි තව තැනකින් ගත්තොත් දැන් මේකේ කියවෙනවා දුක නිරෝධ කරන පිළිවෙත හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය මොකද්ද? සම්මා දිට්ඨිය. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? මොකද සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි. දුක පිළිබඳව දන්නා වූ නුවණ, සමුදය පිළිබඳව දන්නා වූ නුවණ, නිරෝධය පිළිබඳව දන්නා වූ නුවණ, මාර්ගය පිළිබඳව දන්නා වූ නුවණ සම්මා දිට්ඨියයි කියලා කියනවා. එතකොට අර කලින් කතා කරපු ටිකමද දුක්ඛ ඥානෙ? කලින් කතා කළ ටිකමද සමුදය ඥානෙ? කලින් කතා කළ ටිකදමද නිරෝධ ඥානෙ? කලින් අපි කතා කළ ටිකටද මාර්ග ඥානෙ? මහ ලොකු ගැටලුවක් එනවා මෙතන. කාටවත් විසඳුම් නැති ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දුක්ඛ සාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මග්ඝා මාර්ගාරි සත්‍ය කියන තැන හොයන්න ගියාම අපට හම්බ වෙනවා දුක නිරෝධ කරන, දුක හම්බ වෙනවා දුකට හේතුව හම්බ වෙනවා, නිරෝධය හම්බ වෙනවා නිරෝධ කරන පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය විමසන්න ගියාම මොකද්ද සම්මාදිට්ඨිය? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මාර්ග ඥානං. දැන් අපි මොකද්ද එතනදී දුක්ඛේ ඥානේ, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන කියලා ගන්නෙ? ආපහු අපි ගත්තොත් ජාති ජරා ව්‍යාධි මරණ ටික දුක්ඛ ඥානය, තණ්හාවයි දුකට හේතුව කියලා ගත්තොත් සමුදය ඥානය, තණ්හාව නැති කිරීම නිරෝධ ඥානය, ආයි මාර්ග ඥානය කියලා හම්බෙන්නේ මොකද්ද? කිකිලිද විතරේ දිස්සෙල්ලා වේ. හන් ඔබට ඔකෝටික ප්‍රශ්නයක් එනවා නේද? කො මේකට ප්‍රශ්නේ, මේ ප්‍රශ්නෙට උත්තරේ. කවදාවත් ලෝකේට උත්තර හොයාගන්න බැරි ප්‍රශ්නයක් මේ. නැවත නැවත අපිට අර ටිකෙන් එහාට යන්න හම්බ වෙන්නේ නැහැ. සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියන තැනට මෙන්න මේ ධම් කරුණ පිළිබඳව විවරණයකින් තොරව බැස ගන්නට අමාරු වේවි. ඒ ගැන අහලවත් දැනගත් දැනුමක් අපට තියෙන්නට වෙනවා. සම්මාදිට්ඨිය කියලත් අපිට කතා කරන්න වෙන්නේ ආපහු අපි කතා කරපු ටිකමයි. අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන්නේ තාම බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දේ නන් නෙමෙයි. අපි තාම භාවිතා කරන්නේ හුඟක් වෙලාවට කාගේ බණද? ඡන්නගේ බණ. හතර පෙර නිමිති පෙන්නලා බණ කිව්වනේ ඡන්න. රජගෙදර අතහැරලම යන්න. උපන්නොත් ලෙඩ වෙනවා, උපන්නොත් දිරනවා, උපන්නොත් මැරෙනවා. මේ ජාති ජරා මරණය ඔබ වහන්සේටත් මටත් උපන් ලෝකයටත් ස්වභාවික ධර්මයක් කියලා ඉගෙනුවානේ. දුක පිළිබඳව උගන්වලා දුන්නේ ඡන්න. ඒක නිසානේ උඩඟු වෙලා හිටියේ. මහාන වෙලත් අනුන්ට අවනතු වෙන්නේ නැහැ. මම බණ කියලා තමයි යා බුදු වුනේ කියලා හිතාගෙන හිටියන්නේ. පිරුණම් පාන වෙලාවේ ආනන්ද හැමරොණ කතා කළකෝ ආනන්ද චන්නට බ්‍රහ්ම දණ්ඩේ පනවලා හික්මවන්න කියලා. ආනන්ද හැමරොව ස්වාමීනි බ්‍රහ්ම දණ්ඩේ කියන්නේ මොකක්ද? ආනන්ද අවවාද කරන්න, කතා කරන්න, පත් හැරලා දාන්න පුරටික දවස. හැමෝම චන්න හැමදුරවන්ව අත හැරලා දැම්මා. කතා කරන්න එනකොට මග ඇරලා යනවා. කතා කරන්නේ, අවවාද කරන්නේ කවුරුව? දරා ගන්න බැරුව උන්වහන්සේ හික්මුණා. පස්සේ කාලෙකයි රහත් වුනේ. බුදුහාමුදුරුව වැඩ ඉන්නකම් රහත් වුනේ නෑ. මග පල ලැබුණේ උඩුගමෙන් හිටියා. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම මීට වඩා එහාට ගිය එකක්. උන්වහන්සේ බෝධි මූලයේ අවබෝධ කරගත් මොහොතේම ප්‍රකාශයක් කළා. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසූ විරූ ධර්මයක්ය මා අවබෝධ කරගත්තේ කියන ප්‍රකාශයක් කළා. එතකොට චන්න කියලා දුන්න දේ වෙන්න බෑ. ඊට වඩා වෙනස් අවබෝධයක් උන්වහන්සේ ලැබුවේ. හැබැයි අපි කතා කරන්නේ ඒ ටිකට සීමා වෙලා බුදුදහම චතුරාරි සත්‍ය, දුක්ඛාරි සත්‍ය ගැන. ඉතින් මීට වඩා එහාට ගිය දැනුමක් නුවණක් ඒ පිළිබඳව අපි අසාගත් නුවණක්වත් අපිට ඕන කරනවා. මේ ජීවිතේම මේ ගෞතම සාසනයේ නිවෙන්න සංසිඳෙන්න නම් මෙන්න මේ මාර්ගයට එනකොට මාර්ගයේ තුලදී එතනදී සම්මාදිට්ඨිය වෙන්නේ ඉපදීම දුකයි ජරාව දුකයි ව්‍යාධි දුකයි මරණය දුකයි කියලා සිහි කර කර ඉන්න එක නෙමෙයි. දුකට හේතුව තණ්හාවයි කියලා හිත හිතා ඉන්න එකත් නෙමෙයි. දුක නැති කළොත් දුක නැති වෙන්නේ සමුදය දිරු කළත් කියන තැන මෙනෙහි කිරීමක් නෙමෙයි. මාර්ගයේදී සම්මා දිට්ඨිය වෙන්නේ දැක්ම වෙන්නේ උදයබ්බ ඥානය ස්කන්ධයන්ගේ උදේවැය දක්නා නුවණ. ස්කන්ධයෝ දකිනකොට පංච උපාදානස්කන්ධයේ දුක. ස්කන්ධයන්ගේ හට ගැනීම දකිනකොට සමුදය. ස්කන්ධයන්ගේ වැය දකිනකොට නිරෝධය. ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදයත් වැයත් දක්නා බව නිරෝධ කරන ප්‍රතිපදාව වෙනවා. අන්න එතන පහළ වෙනකොට තමයි මග නොමග හසු වෙලා මග්ගා මග්ග මග නොමග පිළිබඳව ඥාන දර්ශනේ පහළ වෙලා එහෙනම් දුක නිවෙන්න ආශ්‍රවක්ෂේ වෙන්න කල යුතු ප්‍රතිපදාව මෙයම නොවේද කියලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්නේ අන්න ඒබඳු වූ අවබෝධයකින්. අන්න ඒ අවබෝධයට ඇසූ ධර්මයේ ඇති කෙනෙකුට ප්‍රත්‍යක්ෂතාවයෙන් එතනට එන්න තියෙන වැඩපිළිවෙල තමයි සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී කියලා කියන්නේ. යං කිංච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධම්මැස පහළ වෙන්න ඕන එතන. සතිපට්ඨානයෙන් සිත වඩමින් ආධ්‍යාත්මයේ බාහිරය පිළිබඳ වූ විමසලා අවසානයේට අපට දැනුමක් ගන්න මේ මුළු ලෝකෙම කියන්නේ මේ හිතම නේද කියලා. මුළු ලෝකයක්ම අහුවෙන්නේ මේ හිතටම නේද? සිතත් සිතුවිලිත් දෙකෙන් නේද මුළු ලෝකයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මුළු ලෝකෙම මේ හිත කියන තැනට එනවා. බලන්න මුළු ලෝකයක් අපට නිර්මාණය වෙන්නේ මනස තුල. අජ්ජත්තං වා බහිද්ධා වා කියන විමර්ශනයේ ධර්මානුකූලව විසඳුවාම අන්තිමට ලැබෙන ඵලය තමයි එහෙනම් මේ ලෝකයේම බුදුහාර තුන් ලෝකයක් අවබෝධ කළානේ. සත්ව ලෝක, සංඛාර ලෝක, අවස්කාස ලෝක. පවතින සම්මත ලෝකයක් උන්වහන්සේ දැක්කා කාම රූප අරූප වශයෙන්. ඒ පවතින යථාර්ථයේ සංඛාර ඉතින් හදාගන්න බව දැක්කා. ඒ ටික අපහැර ගත්තහම ලෝකයේ තියෙන ශූන්‍යතාවේ හිස් බව අවකාශයේ උන්වහන්සේ දැක්කා. තුන් ලෝකේම අවබෝධ කරමින් ලෝක විදූ කියන ගුණයෙන් යුක්ත වුණා. එතකොට ඒ අවබෝධයට තමයි අපිත් එන්නේ. ලෝක විදූ කියන ලෝකය දැනගන්නා තැනට තමයි අපිත් එන්නේ. දැන් අපට අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා, ලංකාවක් තියෙනවා, ඇමරිකාවක් තියෙනවා, රුසියාවක් තියෙනවා, ජපානයක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. දැන් තියෙනවා තියෙනවා කියන තැන කොතනද තියෙන්නේ කියලා අපට හවුවෙනවා. මේ ඔක්කොම මනසේ නේද උපන්නේ? සිතේම උපදින සිතුවිලි වලට නේද මේ අරහෙ මෙහෙ අරහෙ මේ අරක කියලා මේ පැනවීම කරගන්නේ? සිතයි සිතුවිලි තනි කරාම කොටු කරාම සම්මතයෙන් බැහැර වෙලා බොහොම පටු වෙනවා ලෝකය, පුංචි වෙනවා. සිත සිතුවිලි කියන තැනට සීමා වෙනවා. ඊළඟට බලනවා මේක හටගන්නේ කොහොමද? දැන් මේ බඳු සිතුවිලි හට ගන්නකොටනේ සම්මතිය උපදින්නේ මේ අහවල් දේ කියලා ලෝකයක්ම වෙන්නේ. දැන් ලෝකයක් ලෝකෙ මිදෙන්න නම් ඕන ලෝකේ මායාව දැනගත්ත කෙනාට, මිත්‍යාව තේරුම් ගත්ත කෙනාට මිදෙන්න නම් ඕන. අන්න මිදෙන්න බලන්න වෙනවා මේ ධර්මයෝ හටගන්නේ කිනම් ප්‍රත්‍යංගෙන්ද.
ඒ හටගන්න දේ කොහොමද නිරුද්ධ වෙන්නේ? අන්න සූත්‍රයක් ගොඩනැගෙනවා. මෙන්න මේ ඇහත් රූපයක් දෙකම රූප ධාතුව ආහාර ප්‍රත්‍ය. ඒක සත්වපුද්ගලාත්ම නොවේ. ආධ්‍යාත්මිකයි කියලා ගත්තත් බාහිර ගත්තත් මේ දෙකේම තියෙන පරමාණු. පරමාණුව බෙදන්න බෑ මේ ටික මම අර ටිකමක් අනුන්ගේ කියලා. පරමාණුව පරමාණුවමයි. ඒක අනාත්මයි. සත්වපුද්ගල වශයෙන් ගත නොහැකි අනාත්ම ධර්මතාවයක් බවත් එය ආහාරපත්තියෙන් පවතිනවා. කවුරුවත් පවත්නවා නෙමෙයි ආහාරයෙන් පවතිනවා. වේදනා සංඥා චේතනා මේ නාම ධර්ම ටික ස්පර්ශපත්තියෙන් හටගන්න. ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා. නාම රූපත්වයෙන් විඥානය හටගන්නවා. නාම රූප නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. මේ ස්කන්ධ පහ දකිනවා. මේ ටිකේ ඇතිවීමත් නැතිවීමත් නොදකින තැන නේද අපට ලෝකයක් මැවෙන්නේ. චිත්ත චෛතසික රූප කියන මේ ධර්මතාවයන්ගේ ඇත්ත ඇති සැටියෙන් ඇතිවීමත් නැතිවීමත් උදයත් වැයත් නොදන්නාකම මත නේද අපි ලෝකයක් මවාගෙන ඉන්නේ. සිතේම හටගන්න සිතුවිලි වලට අපි රැවටිලා ලෝකයක් නිර්මාණය කරගන්නේ. මනෝමය සංඛාර හිතෙන් හදාගන්න ලෝක. අපට කවදද රූප හම්බ වුනේ? හැමදාම අපි මෙන්න මේ මෙතන රැවටිලා මෙහෙම නේද වෙන්නේ කියලා දැනගත්ත කෙනා හොඳට දන්නවා. දන්න කෙනා දැන් බලන මේ හටගන්න ධර්මතාවය කොහොමද වෙන්නේ? දැන් බල්ලා ළඟ තේබුණාම බල්ලට පේනවා බල්ලෙක්. බල්ලෙක්ව දකින තාක් බල්ලා කර්ම රැස් කරනවා. කර්ම නිසා විඥානයේ ප්‍රතිසන්දි ගන්නවා. නාම රූප විඥාන සසර දුක හැදෙනවා. යම් දවසක බල්ලා ඉගෙන ගත්තොත් මේ බල්ලෙක් හැටියට මට පේන්නේ ඡායාවයි. ඒ ඡායාවද හේතු ප්‍රත්‍යයයි. මෙන්න මේ කියන හේතු නිසයි මෙහෙම ඡායාවක් තියෙන්නේ. මේ හේතු වෙනස් වෙනකොටම මේ ඡායාවද වෙනස් වෙලා යන්නේ. මේ හේතු ටික මේ විදිහට හටගන්නකොට මේ විදිහ යමක් හටගන්නවා. මේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා මෙන්න මේ හේතු ප්‍රත්‍යත් හේතු ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මියොත් ඒ ධර්මයන්ගේ නිරෝධයක් බල්ල තේරුම් ගත්තොත් දැන් බල්ලට බල්ලෙක්ව හම්බ වෙන්නේ නැහැ. හිතෙන් හදාගත්ත බල්ලෙක්ව හම්බ වෙන්නෙත් නැහැ. සැබෑවට බල්ලෙක් හම්බ වෙන්නෙත් නැහැ. බල්ලා දකින්නේ හේතුඵල ධර්මතාවය. ඇතිව නැතිව යන උදය වැය. ඇතිව නැතිව යන ධර්මතාවය. මේ ධර්මතාවයේ දකින බල්ලාගේ තව බල්ලෙක් ඉන්නවා කියන දැනුම නැහැ. ඒ නිසා බල්ලාට දුක නැහැ. දෙවිල්ලක් නැහැ, වේදනාවක් නැහැ, කලබලයක් නැහැ, කම්පනයක් නැහැ, ගැටුමක් නැහැ, ඇලීමක් නැහැ, කාය වාක් මනෝ සංඛාර නැහැ. දුක ගෙවෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. 아무තු දෙයක් නෙමේ මේ ස්කන්ධයක්. ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නැතිවීමත් බලන එකමයි. මේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී කියන තැන පූර්ව ප්‍රතිපදාව හැටියට ගන්නකොට පරිේශනාත්මකයි. අපට හම්බ වෙනවා එතකොට සවදාවත් රූපේ හමු නොවන බව, නාමයේම හමු වී රූපයක් අපි පටලවා ගන්න බව. එතකොට අපට රූපය ගැන හිතන්න තියෙන අනාත්ම වූ ධර්මතාවයක් රූපේ මෙන්න මේ ආහාරපත්තින් පැවතෙන ආත්ම වේවා අනාත්ම වේවා සජීවී වේවා අජීවී වේවා හැම රූපයක්ම ආහාරය ඇසුරු කොට පවතින ආහාරය නැති වෙනකොට නැති වී යන ධර්මතාවයක් පමණයි. මමද නොවේ, මගේද නොවේ, මගේ ආත්මයද නොවේ, සත්වද නෙවේ, පුද්ගලද නොවේ, පරමාණුව පරමාණුවමයි, ධාතුව ධාතුවමයි. ඒක බෙදන්න බෑ. ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා බෙදන්නත් බෑ. මම කියලා අනුන් කියලා බෙදන්නත් බෑ. සජීවී අජීවී කියලා බෙදන්නත් බෑ. රූපේ එකම ස්වභාවයක්. දැන් රූපයක් මේ කයක් හටගන්නවා කලලයක් හැටියට, උපදිනවා පුංචි ළමාවියක් තියෙනවා, තරුණ වියක් තියෙනවා, තලස්තේනි වයසක් තියෙනවා, මහලු වියක් තියෙනවා. දැන් අපි තුරුලතාවක් ගත්තොත් බීජයක් පුපුරා යමින් පුංචි බීජයක් හටගන්න අවස්ථාවක් තියෙනවා කලල. ඒක මහ පොළොව තුල ආහාර සොයා මුල් ඇදෙමින් පෘථිවි රසයේ උරාගෙන වැඩෙන ළමාවදියක් තියෙනවා. ඒ ගහකොළ වැල්වල ළමාවියක් තියෙනවා, තරුණ වයසක් තියෙනවා, දිරා යන මහලු වයසක් තියෙනවා, දිරලා මැරිලා යන දවසක් තියෙනවා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණය කියන එක මිනිස් කයට විතරක් නෙමෙයි අජීවී ගහකොළ වැල්වලත් තියෙනවානේ. දිරනවා, ලෙඩ වෙනවා, ඒ ගහකොළක් මැරෙනවා, උපදිනවා. කූපේ පොදු ලක්ෂණයි. අපි අර ආධ්‍යාත්මයේ බාහිරයේ පිළිබඳව නොදන්න කම නිසා මේ මම මගේ කියලා බෙදාගත්ත බවක්, වෙන් කරගත්ත බවක් තියෙනවා. ඒ අවිද්‍යාව දුරු වෙනකොට, ඒ ඇත්ත දකිනකොට, අර සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී අජ්ජත්තං වා බහිද්ධාවා කියන තැනින් රූපේ අපට ඉක්මනින් අපෙන් වෙන් වෙලා යනවා. මොකද රූපේ අපට වද දීලා නැහැ. රූපේ අපට වදයක් වෙලා තියෙන්නේ අපි මේ නැති තැනක අල්ලගත් ප්‍රතිබිම්බේ ඇති තැනයි රූපේ අහුවෙලා තියෙන්නේ අපිට. අපි පෙනෙන දේ ඇත්ත ඇති සැටියෙන් දකිනකොට එහි අපහැරෙනවා. ඒක ආහාරපත්යෙන් හටගන්න ධර්මතාවයක් වෙනවා. ඊළඟට ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා කවුරුවත් ඇති කරනවනේ ස්වභාවික ධර්මතා. විඳින හඳුනන කල්පනා කරන බව, විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් බව, ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් මේ ස්කන්ධ ටික නිරුද්ධ වී යන බව දකින. හටගත්තේ හටගත් තැනම නිරෝධය දකින්න. හටගත් ස්කන්ධයක් ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නිරෝධයත්, ස්කන්ධයන්ගේ හට ගැනීමත්, ඒ කියන්නේ හැත් රූපයත් චක්කු විඥානයත් හේතු කරගෙන වේදනා සංඥා චේතනා පහළ වෙන බවක්, හැත් රූපයත් වෙන වෙනකොට චක්කු විඥානය නිරුද්ධ වෙන බවත්, චක්කු විඥානය නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතනාද නිරුද්ධ වෙන බවක් දැක්කනම් දැක්කා පමණ දිත්තේ දිට්ඨමත්තා. දැන් අපට දිත්තේ දිට්ඨමත්තා නැහැ. අපි වේදනා සංඥා පහළ වෙනකොට විතර්කය මෝහසහගතයි. දැන් නුවණට ඇවිල්ලා මෙන්න මේ ප්‍රත්‍යයෙන් මේව හටගත්තේ, මේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට මේවද නිරුද්ධ වෙනවා කියලා බලන්න පුරුදු කළාම අනේ මේ ලෝකයේ තුල සත්පුද්ගලාත්ම කියලා ඇති කරගත්ත දෘෂ්ටියක් සංකල්පයක් නේද තියෙන්නේ, මිත්‍යාවක් නේද, මේ අවිද්‍යාව නිසා නේද මේ බඳු ලෝකයක් මේක මේ බඳු දුකකට වැටෙන්න උනේ කියලා ඔන්න අවබෝධ වෙනවා. එහෙනම් මේ දුකෙන් මිදෙන්න තියෙන, මේ දුකට වැටුනේ කොහොමද, මේ දුකෙන් මිදෙන්නේ කොහොමද, මග නොමග දෙක අහුවෙනවා. ඒක තේරුම් ගත්ත කෙනාට එහෙනම් කලයුත්ත හම්බ වෙනවා පටිපදා ඥාන දර්ශන. ප්‍රතිපදාව හම්බ වෙනවා. ඔන්න මාර්ගයට ආවන සම්මාදිට්ඨියට ආවා කියන එතන. එතකොට තමන් දන්නවා එහෙනම් දැන් කලයුත්ත මොකක්ද කියලා. සිත වඩමින්, සිත සමාධි කරමින් නැවත නැවතත් මේ ස්කන්ධයන්ගේ උදේවැය මුලානුවී බලන එකමයි රහත් ඵලයේ දක්වාම කරන්න තියෙන්නේ. සංයුත්ත නිකායේ සීල සූත්‍රයේදී කොට්ටිත සාමීන් වහන්සේ රහතන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා සාමීනි සාරිපුත්තයින් වහන්ස මේ ශාසනයේ සෘතවත් ආර්ය ශ්‍රාවකයන්ට සෝතාපන්න භාවයේ පිණිස කුමක් මෙනෙහි කළ යුතුද කෙසේ මෙනෙහි කළ යුතුද කොට්ටිත එනි මේ පංච උපාදානස්කන්ධයෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ මේ ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයි මේ උපාදානස්කන්ධයෝ. එහෙම මෙනෙහි කරනකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා සෝතාපන්න වෙනවා. සාමීනි සෝතාපන්න කෙනා සකදාගාමි වීම පිණිස කෙසේ මෙනෙහි කළ යුතුද? කුමක් මෙනෙහි කළ යුතුද? එහිදීද උන්වහන්සේ මතක් කළේ මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආදී වශයෙන් මේ පිළිවෙලින්ම මෙනෙහි කළ යුතුයි. එතක් එවිට සකදාගාමි. සාමීනි සකදාගාමි කෙනාට අනාගාමි වෙන්න කුමක් කළ යුතුද? කොට්ටිතේනි මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ මේ ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයි. එවිට අනාගාමි. සාමීනි අනාගාමි කෙනාට රහත් වෙන්න කුමක් කළ යුතුද? කොට්ටිතේනි පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් gaduwak රෝගයක් ආබාධයක් හැටියට මෙනෙහි කොට බැලිය යුතුයි. එවිට රහත් වෙනවා. සාමීනි රහතන් වහන්සේ කුමක් කළ යුතුද? කොට්ටිතේනි රහතන් වහන්සේට කළ යුත්තක් නැ කටයුතු නිමයි. එහෙත් රහතන් වහන්සේද පංච උපාදානස්කන්ධයන්ගේ උදවැය අනිත්‍ය ආදී වශයෙන් බැලුවොත් ditta dhamma sukha viharaniye pinisa pavatinawa kiyala sila sutreedi sanyutta nikaye sadahan vela tiyena. Kalayutu pratipadawa rahatan wahanse dakwama ekai. Margaya handuna gatta kenata aswakshe karanna. Mokadda? Me dukai me samudayai me nirodayai kiyala danagannai yona. ස්කන්ධයන්ගේ උදේවේ දකිමින් සත්පුද්ගලාත්ම භාවයෙන් අත මිදී ආශ්‍රවක්ෂේ කොට ලබන ඒ මහරහත් පදවිය දක්වා යා යුතු ගමන ඒ ආකාරයෙන් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ධර්මතාවයන් පිළිබඳව සොයා බැලීම විමසා බැලීම තුල එතකොට සතිපට්ඨාන සූත්‍රයේ අපට මාර්ගයේ උපදවාගෙන නැති බැවින් මාර්ගයේ ඉපදවීම පිණිස උවමනා කරන විදිහට රූපයේ පිළිබඳව වෙන වෙනම වේදනා සංඥා චේතනාවන්ගේ ස්කන්ධ ලක්ෂණ වෙන වෙනම විඥානයේ ඒ ස්කන්ධ ලක්ෂණේ වෙන වෙනම පිළිබඳව විමසන්න වෙනවා. රූපේ මේ හේතු නිසා හටගෙන මේ හේතු නැති වෙනකොට නැති වී යන ධර්මතාවයක් නේද? ඒ සිතට හෝ සිතුවිලි වලට සම්බන්ධයක් නැති බව, කවුරුන් හෝ ඇති කරන්නක් නොවන බව, වේදනා සංඥා චේතනා ස්පර්ශපත්යෙන් සිතේම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වී යන බව, සිතද නාම රූප ඇතිකල්හි පවතින බවත් නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වී යන බවත් මේ සියල්ල අනිත්‍ය වූ ධර්මතාවයක් බව දකින්න වෙනවා. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යමක් අනිත්‍යයි කියලා දැක්කනම් අපි ඒ අනිත්‍ය වූ දේ අපි සැප වශයෙන් ගන්නෙ නෑ. අනිත්‍ය වශයෙන් දකින්න දකින්න සැප කියන අදහස අතහැරෙනවා. ඒ කියන්නේ තණ්හාව මිදිනවා. අනිත්‍ය වශයෙන් දකින්නක් කියනකොට අවිද්‍යාව දුරු වෙනවා. සත්පුද්ගලාත්ම වශයෙන් ගෙනෙන්නේ නැහැ. එතකොට අනිත්‍ය බව දකිනකොට අනිත්‍ය නම් යමක් සියල්ල දුක යද නිච්ඡං තන් දුක්ඛ යං දුක්ඛං තදනත්ත යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. නේතං මම නේසෝ අමස්මි නමේසෝ අත්ථාති ඒවමේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දක්ඛබ්බ මම නුවණ බවට මගේ නුවණ බවට මගේ ආත්මේ නුවණ බවට මෙහි ඇත්තේ ස්කන්ධයන්ගේ ලක්ෂණයක් ඒ පෞද්ගලික ලක්ෂණත් ඒ හේතුන්ගෙන් හටගෙන ඒ හේතුන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වී යන ධර්මතාවයක් පමණක් හැටියට දැකගත්තොත් අන්න ඒ සම්මප්පඥාවෙන් දකින කෙනා සියලු දුකින් මිදුනේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේක තමයි ආයුතු වැඩපිළිවෙල. ඉතින් අද මීට වඩා අපට කතා කරන්න බැහැ. අපි මේ තුල ඇති වෙච්ච ගැටලු ප්‍රශ්න මොනවද කියලා විමසලා ඊයේ ඉතුරු වෙච්ච ඒවා ඇති අදත් හතරමාර වෙනකන් අපිට කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් තරම කතා කරලා මේ ගැටලු ප්‍රශ්න ටික විසඳගෙන අපිට ගමන් මගක් හදා ගන්න පුළුවන්ද කියලා බලමු උත්සාහවත් වෙලා.